දෙදහස් දාහත වසරයේ හයවෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන අපි දේශනාවන් වලින් අනේකාකාර විදියට අපේ මනසේ තියෙන දුර්වලතා ඒ වගේම වෙනස් කරගත යුතු කරුණු කාරණා හොඳින් අහලා දැනගෙන තියෙනවා. සමහර අය දන්නවා ඊළඟට ඒක ප්‍රායෝගික කරන්නේ නැහැ. අපි දන්නවා කරුණු හතරක් ඉෂ්ට වෙන්න ඕන ධර්ම මාර්ගය සම්පූර්ණ වෙන්න. ඒ තමයි කල්යාණ මිත්‍රත්වයේ අංක 1ට හම්බ වෙන්න ඕන. අංක 2ට සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අංක 3ට යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. අංක 4 තමයි තමන්ගේ ජීවිතයට ඒක ප්‍රායෝගික කරගන්න ඕන. මෙන්න මේ කරුණු හතර බොහෝම ඉක්මනින් සෑම වචනයක් පාසාම සිද්ධ වෙන්න ඕන. හරියට අර රෙදි කැබැල්ලක් මැෂින් එකක මහනකොට ඒකිනෙකට ගැට ගැසීම් ඒ සියලු කරුණු කාරණා එකවර සිද්ධ වෙන තර තමයි අපි මෙහුමක් ඉදිරියට යනවා කියලා කියන්නේ. ආන්න ඒ වාගේ මේ සියල්ල එකවර සිද්ධ වෙන්නට ඕන. අපි දකින දෙයක් තමයි මේ අවසාන කාරණේ ගොඩාක් වෙලාවට අපේ පින්නතුන් ළඟ සිද්ධ නොවන ගතිය. ඒක තේරෙන්නේ නැතිකම නිසා නැත්නම් උනන්දුවක් නැතිකම නිසා. ඉතින් අපි හිතනවා මේ කාරණේ පිළිබඳව ටිකක් අපි උනන්දුවෙන් ඔයත්තන්ට ඒක ප්‍රායෝගික කරගන්න උගන්වන්න ඕන කියලා. ඉතින් අද භාවනාවක් වගේ ඒක කොහොමද මේ ප්‍රතිපත්තිකරණය කරගන්නේ කියන කාරණේ ටිකක් වැටහෙන්නත් එක්ක පොඩි අධ්‍යයනයක යෙදවන්න අද දවසේ කල්පනා කළා. ඒ නිසා ඒක හම්දුරු භාවනාවක් වගේ මෙහෙයවීමක් කරනවා. ඒ මෙහෙයවීමත් එක්ක ඔබ හැඩගැහෙන්න බලන්න. අන්න ඒකට අපි කියනවා ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ ආකාරයට ඔබ දන්න ධර්ම කරුණ තුළ ඔබට පරිවර්තනය වෙන්න. ඒ නිසා මේක පෙරහුරුවක් වගේ යම් හුරුවක් ලබා දීමට උදාහරණයක් වශයෙන් ලබා දීමට තමයි අපි උත්සාහ කරන්නේ. මුලින්ම ඔබ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ තුලින් අවදි කරගත්ත ධර්මය සැනසිල්ල දැන් මේ මොහොතේ මතක් කරගන්න. මොකද්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු නිර්වාණ ධර්මය, විශ්ව ධර්මය, අකාලික ධර්මය? ඔබ මොන තලයේ ඉඳගෙනද දකින්නේ? ඊට අවශ්‍ය කරන අවදිය දැන් සිද්ධ කරගන්න. ඔබට පසුබිමින් ඇහෙන හඬත් ඔබේ ආධ්‍යාත්මය සංසුන් කරගන්න උපකාර කරගන්න. ඒකටත් ඇහෙන්න ඉඩ දෙන්න. උවමනාවෙන් ආසන්න උවමනාවක් නැහැ. ඇහෙන්න ඉඩ දෙන්න. හරියට බයිසිකලයක් පාගගෙන ගිහිල්ලා මිනිස්සේ ඒ මිනිස්සයට නිසංසලේ යන්න උවමනා වුණාම බයිසිකලේ පාගන එකේ නතර වෙලා හැමෙයින් ඔය ඇදෙන්න දෙනවා බයිසිකලේ. වේගය සපයන්නේ නැහැ. එහෙමත් නැත්නම් වාහනයක ඇක්සලරේටර් එක පාගගෙන ගිහිල්ලා එයාට වේගය ඇති කියලා හිතනකොට ඇක්සලරේටර් එක අතාරිනවා. ආන් ඒ වගේ ඔබත් ඔබ මනසට දීපු ප්‍රෙෂර් එක වේගය එතනින් තමන් ගන්න කකුල එහෙම නැත්නම් පාය එහෙම නැත්නම් ඉතින්ට ලබා දෙන ශක්තියෙන් ඔබ ඉවත් වෙන. ඉවත් වෙලා ස්වභාවිකව නිව්ටල් එකේ ඉස්සරහට යන ඉඩ දෙන්න. ඒ කියන්නේ නිව්ටල් එකේ වාසය කරන්න. බලයක් දෙන්න එපා. ගියර් එකකට දෙන්න එපා. හොඳට බලන්න ඔබේ මනස නිව්ටල් වෙලා තියෙනවද කියලා. නැත්තම් තාමත් ඔබ ගියර් මාරු කරනවා වෙන්න පුළුවන්. නිව්ටල් කියලා කියන්නේ සම්පූර්ණ එන්ජිමෙන් වෙන වෙලා නිදහස් වෙනවා. එහෙම නැත්නම් අපි බයිසිකලයක් නම් පාගන එකෙන් ඒක නතර කරනවා. පාගන නැතුව ඉන්නවා. නිකන් කකුල් දෙක තියාගෙන යනවා. හොඳට තමන්ගේ නිව්ටල් එක තමන් තෝරගන්න. රූපමවන්නේ නැහැ. රූපමැවුව ජීර් එකක ඉන්නේ තමා. වේදනාවන් වලට යන්නේ නැහැ. වේදනා ජීර් එකට යන්නේත් නැහැ. සංඥා ජීර් එකට වැටෙන්නේ නැහැ. මේක ජීර් පහේ වාහනයක්නේ. මොනවද අපිට තියෙන ජීර් පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ජීර් පහට දාගන්න නැතුව නිව්ට්‍රල් කරගන්න. බොහොම සංයමයෙන් ගන්න ඕන දෙයක්, එක පාට තේරෙන දෙයක් නෙමෙයි. බොහොම සංයමයෙන් නියුට්‍රල් කරගන්න. වේගයකින් කරන්න ඕන දෙයක් නෙමෙයි, ඉතාලම සැහැල්ලුවෙන් කරන්න ඕන දෙයක්. ඔබ සැහැල්ලුද කොච්චරද, ඒ තරමට තමයි ඔබේ නියුට්‍රල් එක. ඔබයයි මතක් කරන්නේ ඔබේ ක්‍රියාව. ඔබ කොතනද ඉන්නේ? ඔබේ ක්‍රියාව තුළයි ඔබ ඉන්නේ. ඒ නිසා ඔබයි සැහැල්ලු වෙන්න ඕන. ඔබ කොතනද සිටින්නේ? ඔබේ ක්‍රියාව තුළයි. එතනයි ඔබ සිටින්නේ. ඔබ මොනෑම් ක්‍රියාවක යෙදුණත් ඒ ක්‍රියාව තුළ සිටින්නේ ඔබ. ඒ ක්‍රියාව තමයි නිව්ටල් වෙන්න ඕන. හයි නිව්ටල් කරන්න යන ක්‍රියාවලියත් එතන ඔබ තමයි ඉන්නේ, වෙන කෙනෙක් නෑ. ඔබ තමයි සැහැල්ලු වෙන්න ඕන. ඔබ තමයි නිව්ටල් වෙන්න ඕන. ඔබට දැනෙන්නේ නැත්නම් යමක් පහළ වෙන්නේ නැත්නම් ඔබේ සිතේ නොසන්සුන් කමක් නැත්නම් චිත්ත විවේකයක් නම් ඔබ සතුටෙන් නම් සැහැල්ලුවෙන් නම් ඒක තමයි ඔබේ නිව්ටල් එක. එහෙම නැත්නම් ඔබේ සැහැල්ලුව, එහෙම නැත්නම් ඔබේ චිත්ත විවේකය, කාය විවේකය. ආර්ය ශ්‍රාවකයෝ බොහෝම හොඳ චිත්ත විවේකයකින්, කාය විවේකයකින් පසු වෙනවා. විවේකයේ ඇති තැන ප්‍රීති, සුඛය, ඒකාග්‍රතාව කියන මේ ගුණාංග තියෙනවා. යා සිතේ පහළ වෙන සිතුවිලි අරමුණු කරගෙන නැහැ. එහෙමත් නැත්නම් වෙන කාරණාවක් අරමුණු කරගෙනත් නැහැ. යා කිසි දෙයක් අරමුණු කරගෙන නැහැ. අරමුණු කරගන්නවා කියන්නේ යම් කිසි මල්ලක් ඔළුවට තියාගන්නවා කියන එක. සියලු මල් දෙමින් තිබ්බා, කිසිදු අරමුණක් කරගෙන නැහැ. අරමුණක වාසය කරන්නේ අරමුණක් නැතුව ඉන්න ඕන කියලා එහෙම අරමුණක ඉන්නෙත් නෑ. මොකද ඔබ ක්‍රියාවක් තුල සිටිනවා නම් ඒ ක්‍රියාව තුල සිටින්නේ ඔබයි. මමත්වයේ කියන්නේ වෙනම තියෙන, ඔබේ මනසේ තියෙන වෙනම කොටසක තියෙන දෙයක් නෙමෙයි. ක්‍රියාව කොතනද, එතන මමත්වය. ක්‍රියා නොකර ඉන්න ඕන කියන ක්‍රියාවකට આવොත් එතෙන්ට මාරු වෙනව මමත්වය. ඒ නිසා ක්‍රියාව සංසිඳීම කියන්නේ තමා සැහැල්ලු වීම කියන්නේ කුමක්ද කියලා ඔබ නුවණින් තේරුම් අරගෙන සැබවින්ම තමා සැහැල්ලු විය යුතුයි. පුජ්‍යලත්වය සැහැල්ලු විය යුතුයි. ක්‍රියාව සැහැල්ලු විය යුතුයි. නිදහස් විය යුතුයි. නිදහස් කළ යුතුයි. දැන් ඔබට ඒක තේරුම් අරගෙන ඔබේ සිතේ ඔබ ඒක ප්‍රායෝගික කරන්න. කිසිවක් කරන්නට යන්න එපා. කරන්නට ගියොත් එතන තමයි මමත්වයේ සැකසෙන්නේ. ක්‍රියාවක් සොයන්නට එපා. ක්‍රියාවෙන් නිදහස් වීමයි විමුක්තිය. ක්‍රියාවක් අහන්නත් එපා. ක්‍රියාවක් ඉල්ලන්නත් එපා. ක්‍රියා සියල්ලකින් නිදහස් වීමයි විමුක්තිය. විඳින්නට තේරුම් ගන්නට දෙයක් උත්සාහ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට යමක් දැනෙන්න ඕමන නැහැ. දැනුම තියෙන්නේ දැනෙන තැන, ධර්මයේ තියෙන්නේ නොදැනෙන තැන. නැත්තම් Nirodhe කියන්නේ නොදැනෙන තැනකට. දැනෙන තැනක තියෙන්නේ වින්දනය සහ පංච උපාදාන ස්කන්ධය. සෑම විටම Nirodhe යනු නිවන යනු නොදැනෙන තැන. මොනවද දැනෙන්නේ නැති? පිච්චීම, ගිනි ගැනීම, වේදනාවල් දැනෙන්නේ නැහැ. තීරණ හදාගන්න එපා. සිතුවිලි නැතුව ඉන්න ඕන. සිතුවිලි දිහා බලන් ඉන්න ඕන. මේ සිතුවිලි නරකයි. නැත්තම් සිතුවිලි විඳින්න ඕන. ඒවට යන්න එපා. තීරණ හදාගන්න එපා. ඔය තීරණයක් හදාගත්තොත් ඒ තීරණේ කර්මයක් බවට පත් වෙලා ඔබේ මනස වෙලා ගන්නවා. එනිසා තීරණ වලට පත් වෙන්න එපා. භාවනාව ගැන තීරණයක් නැතුව තමයි ඔබේ නියමෙත් නිවැරදිම නිරෝධ භාවනාව වැඩෙන්නේ. දැන් මේකත් තීරණයක් කරගන්න නැතුව නෝනින් එක වෙන් කරගන්න දැනගන්න ඕන. නැත්තම් මේ කියන කරුණු තීරණයක් බවට පත් වෙන්න ඉඩයි. නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒකත් තීරණයක් කරගන්න එපා. ඔබ පටලැවිල්ලක සිටිනවා නම් ඒ පටලැවිල්ල ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්නේ පටලැවිල්ල පිළිබඳව සංවේගයටපත් නොවි මොකද්ද මේ පටලැවිල්ල කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි චතුරාර්ය සත්‍ය ප්‍රායෝගික කරනවා කියන්නේ. දුක අඳුන ගන්නවා, සැකසීම අඳුන ගන්නවා, නිරෝධය අඳුන ගන්නවා, ප්‍රහාණය කර ගන්නවා. චතුරාර්ය සත්‍ය කියන්නේ ඉගෙන ගන්න තියෙන දෙයක් නෙමෙයි, ඒක ප්‍රායෝගික විය යුතු දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ මෙතෙක් කළා මතක් කරපු සියලුම කරුණු මනාව තමා තුළ ගුණාත්මක වී තිබිය යුතුයි. මනසේ ගැටුම් නැත්නම් පීඩන නැත්නම් ඔබ ඇත්තෙන්ම හිස් වෙනයක් වාගේ හුස්ම වැටෙනවා දැනේ. ස්වභාව ධර්මයෙන් ඇසෙන අපිට නාදය ඇසේ. ඒ තුල ඔබ බොහෝම සැහැල්ලුවෙන් ගහක් වාගේ ඔහේ පාවිවි නැලවි නැලවි සිටීවි. මොකද්ද අරමුණ? ඒක තමයි ඔබේ සංකාරය. රැස්වීම සිදුවන්නේ තමන්ගේ අරමුණ තුළ. ඒ නිසා දෘෂ්ටිය කියන්නේ ඒකට. අරමුණට තමයි දෘෂ්ටිය කියන්නේ. සංකල්පය කියන්නේ ඔය අරමුණට දෘෂ්ටියට තමයි. මොනම ආකාරයකින්ව දෘෂ්ටිගත නොවූ තැන ඔබේ මනස කරදර විඳපු එක, දුක් විඳපු එක අවසන් කරනවා. එනිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න දෘෂ්ටිගත නොවෙන්නට මොනම ආකාරයකින්වත්, ධනාත්මකවත් ඍණාත්මකවත් වෙන යම් ආකාරයකටවත් දෘෂ්ටිගත නොවන්නට වග බලා ගන්න. දෘෂ්ටිගත වූ තැන එතන ඝනත්වයක්, උජ්ජලත්වයක්, ක්‍රියාවක් පහළ වෙනවා. හොඳ සිහිය යනු කිසිදු දෙයක් ඒ සිහියේ පැටලිලා නැත්නම් ඒකට කියන හොඳ සිහිය කියලා. ඒ කියන්නේ නිද්‍රාව පැටලුනොත් එතනත් සිහිය නැති වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මද, මාන කියන මේවා පැටලුනොත්, කෙලෙස් පැටලුනොත් සිහිය නැති වෙනවා. හොඳ සිහිය කියන්නේ කිසිදු ගැටලුවක් නැති අවස්ථාව. කිසිදු අරමුණක් හඹා යෑමක්, අරමුණක් අල්ල ගැනීමක්, අරමුණක් පැවැත්වීමක් නැති අවස්ථාව තමයි හොඳ සිහිය කියලා කියන්නේ. රළු වෙන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් මෘදු වන්න, නිදහස් වන්න. සිත කියන්නේ වෙනන් දෙයක් නෙවෙයි. සිත කියන්නේ ඔබේ මේ මොහොතේ ඔබේ බලපෑම, ඔබ කරන, හිතට කරන බලපෑම තමයි ඔබේ සිත. ඔබ කියන්නේ ඔබ මේ මොහොතේ ඔබේ සිතට කරන බලපෑම. එනිසා ඔබ අතිශයින්ම සංසුන් වූ කෙනෙක්, සංවර වූ කෙනෙක්, නිරෝධ වූ කෙනෙක්ම කරගන්න ඕන. ඒක හරීම සූක්ෂම ආකාරයෙන් සිද්ධ කරගන්න ඕන. මේක ඔටුවාගේ පිටේ දුඹ ගෙඩියක් තියනවා වගේ වැඩක්. බොහොම හිමින්, බොහොම සංසුන්ව තමන්ගේ හිත නිවැරදි ලෙස තේරුම් අරගෙන නිරෝධ කරගන්න ඕන, නිදහස් කරගන්න ඕන. ඒකට ධර්මයේ මතක් කරගන්න. කර්මය ඇති තැන සිටින්නේ ඔබ, එහෙම නැත්නම් මම, එහෙම නැත්නම් මමත්වය. එමත් නැත්නම් දෘෂ්ටිය සංකල්පයයි කියන මතක තියාගන්න. අන්න එතනින් තමයි ඔබ නිදහස් වෙන්න ඕන. අන්න එතන තමයි ඔබ සැහැල්ලු කරන්න ඕන. අන්න එතන තමයි ඔබ නිරෝධ කරන්න ඕන. විවේකය උපදවා වාසය කිරීම පුරුදු කරන්න. චිත්ත විවේකයෙන්, කාය විවේකයෙන් සැබවින්ම ඔබ විවේකය පුරුදු කරවන කෙනෙක්ද? ඔබට මේ මොහොතේ මානසික විවේකය දැනෙනවාද? ඔබේ අරමුණ විය යුත්තේ නිරෝධ වූ ධර්මයයි. නිරෝධ සංඥාවෙන් නිරෝධ වූ ධර්මයක් අරමුණු කරනවා. එවිට ඒක අරමුණක් නෙමේ. නමුත් අපි වචනයක් හැටියට පාවිච්චි කරනවා. නිරෝධ වූ සංඥාවෙන් කිව්වහම ඒක සංඥාවක් නැහැ. නිරෝධ වූ ධර්මයක් කිව්වහම ඒක මොකවත් නැහැ. නිරෝධ වූ ධර්මයක් අරමුණු කරනවා. එවිට ඒක අරමුණුකුත් නැහැ. සියල්ලට ඉහලින් වාසය කරන්න. සියල්ලට ඉහලින්, ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලට ඉහලින් ඔබ වාසය කරන්න. ඉන්ද්‍රියන් හයට ඉහලින් වාසය කරන්න. පහලින් හිටියාම තමයි ඔබ කාලයට ඉන්ද්‍රයන් වලට හසු වෙන්නේ. ඉහලින් වාසය කරන්න. ඔබේ විවේකය දෙස බලාගෙන සිටින්න. ඔබේ නිරෝධය නිවැරදිදයි හොඳ අවබෝධයෙන් සිටින්න. ඔබේ විඥානය තුළ රූප පහළවන්නේ ඔබගේ නිරෝධය පිළිබඳව තියෙන සිහිය අඩුවීම නිසා. අරමුණක් නැත්තෙකු සිය සිටීම නොවෙයි. අරමුණක් ඇති කරගන්න ඒ අරමුණ යහපත් අරමුණක්, එහෙම නැත්නම් නිරෝධ අරමුණක්. කිසිම තදගතියක් තියෙන්නත් බෑ ඔබ ළඟ අධික ලෙස. කිසිදු සිහියකින් තොරව ඔහේ ගහගෙන යන පරඬලක් වෙන්නත් බෑ. ඒ පැත්තටත් වැටෙන්නේ නැතුව, මේ පැත්තටත් වැටෙන්නේ නැතුව මැද මාවතේ ගමන් කරනවා. ඒ මැද මාවත කියන්නේ දිත්වයෙන් එහා තියෙන මැද මාවත. ඔබ සැහැල්ලුවෙන්ද ඔබ පීඩනයකින්දයි ඔබ සැලකිලිමත්ව බලන්න. නිරන්තරයෙන්ම වඩාත් සැහැල්ලුව අගය කරන්න. සැහැල්ලු වෙන ආකාරයට ඔබේ මනස හැඩගස්වා ගන්න. සිතේ යම් හැකිලීමක් තියෙනවා නම් ප්‍රබෝධමත් ගතිය අඩු නම් උනන්දුවෙන් හුස්ම වාර කීපයක් ඉහළ පහළ ගන්න. ඒට තවත් ඔබේ සිහිය ඍජු කරගන්න අවදිය වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. ඔබ උත්සාහ කරන්නේ කිසිදු දෙයක් ප්‍රතික්ෂේප කරන්නට නොවේ. කිසිදු දෙයක් තුල ඇලෙන්නට නොවේ කියලා මතක තබා ගන්නකෝ. අනේ මතක තබාගෙන තමයි මේ ගමන ගමන් කරන්න ඕන. කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි, කිසි දෙයක ඇලෙන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. ඒක හොඳින් තමගේ මනස ප්‍රතික්ෂේපයට වැටිච්ච තැනදී ඔබ තේරුම් ගන්න ඔබේ අදාළ රාජකාරිය නෙමෙයි කියලා. ඇලෙන්න ගියපු තැනදී තේරුම් ගන්න එක ඔබේ රාජකාරිය නෙමෙයි කියලා. තණ්හාව ඇති කරගන්න බැඳෙන්න උත්සාහ කරනකොට විවිධ ස්වභාවයන් වලින් මතක තියාගන්න එක ඔබේ වගකීම නෙමෙයි කියලා. මනසේ නිදහස නිරෝධය තමයි මා ලැබිය යුතු කාරණය. මමත්වයේ නිදහස් වීමයි මා ලැබිය යුතු කාරණය. වීරිය හීන නම් එතෙන්ට වීරිය ටිකක් එකතු කරන්න. සිහිය අඩු නම් ටිකක් සිහිය වැඩි කරගන්න. ධර්මයෙන් ගත්ත ඥානය අවබෝධය අඩු නම් එතනින් ප්‍රඥාව ටිකක් වැඩි කරන්න. ඒ මදි මදි වෙන තැන් බලබලා ඒ වැඩි කරන්න. වැඩි කියලා හිතන දේවල් බලබලා ඒව අඩු කරන්න. හොඳයි දැන් ඇස් සැරලා සැහැල්ලුවන්න තව තවත් සැහැල්ලුවන්න අරමුණු කර නොගැනීම අරමුණු සඳහා සකසාගත් වචනවලින් කියාපාන්න දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. අරමුණු හදන්න තමයි වචන තියෙන්නේ. ඒක නේද? ඒකට නේද වචන තියෙන. අපි වචන භාවිත කරන්නේ ඒකට අරමුණක් හදන්න මිනිස්සුෙකුට. මේ අරමුණෙන් නිදහස් වීම නැමැති ඒ විශිෂ්ට කාර්යභාරය මේ වචන වලින් යම් ප්‍රමාණයක තමයි සිද්ධ කරන්න පුළුවන්. අනිත් එක පුජ්‍යල මහිමේ පුජ්‍යලයා සතු තියෙන පාරමී බලයෙන් ශක්තියෙන් තමයි එතෙන්ට කොට වෙන්නේ. ඒ නිසා මේ නිවන් ධර්මය කියලා කියන්නේ ඒක ප්‍රඥාගෝචර ධර්මයක් මිසක් කිසිදා උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. උගන්වන්න පුළුවන් වචනේ සීමාව පමණයි. උගන්වන්න පුළුවන් පංච උපාදානස්කන්ධයට ගෝචර වන දේවල් පමණයි. ඉන්ද්‍රයන්ට ගෝචර වන දේවල්ද පමණයි. කාලයේ දේවල් සහ වේදනා සහිත දේවල් තමයි අපිට උගන්වන්න පුළුවන් ලෝකේ මිනිසුන්ට. නිසා කිසිදා ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම දර්ශනය, විමුක්ති දර්ශනය. දකිනවා දකින්නේ, අහනවා අහන්නේ, විඳිනවා විඳින්නේ, ජීවත් වෙනවා ජීවත් වෙන්නේ, සිතනවා සිතන්නේ. ඒ කියන්නේ මම මගේ ආත්මය කියන තත්ත්වයක් නැහැ. අපි දන්නවා මම මගේ ආත්මය කරගන්න තැන තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. මම මගේ ආත්මය කරගන්න නැති දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නැහැ. භෞතික දේවල් වුණත් නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පාරේ යද්දී කොච්චර අපි දැකලා තියෙනවද? ඉතාම දරුණු විදියට රියානතුරවල් වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. අපේ කෙනෙක්ගේ ඥාති කෙනෙක්ගේ හිතවතෙක්ගේ නෙමෙයි නම් ආනේ බලන්න ලොකු අනතුරක් කියලා ඔහේ යනවා නේද? ඇයි ඒක? මම මගේ ආත්මය කරගෙන නෑ, ඒ නිසා අච්චර වේදනාවක් දැනෙන්නේ නෑ. ආන්න ඒ වගේ දෙයක් තමයි මේ අපේ ආධ්‍යාත්මය තුළ පවතින පංච උපාදානස්කන්ධයට මම මගේ ආත්මය කියලා බැඳින්නේ නැති තැන පුදුමාකාර අතහැරීමක්. මොනවද අතහරින්? ආසාවල්. මොනවද අතහරින්? තණ්හාවල්. මොනවද අතහරින්? ගැටීමට තියෙන වමනාකම. මොනවද අතහරින්නේ? මමත්වය. ඒව මම මගේ ආත්මය කරගන්නේ නැහැ. මිනිස්සෙක් ආසාවක් මම මගේ ආත්මය කරගත්තොත් මොකද වෙන්නේ? ආසාවක් මම මගේ ආත්මය කරගත්තොත් මොකද වෙන්නේ? ඒ පස්සේ යනවා. ඒක තමයි හැටි ලෝකෙ. ඊට පස්සේ මොනවා හරි ආසාවත් එක්ක පදනම් වෙලානේ අනිත් පැත්තෙන් ද්වේෂය කියන එක හටගන්නේ. ආසාව පදනම් වෙලා අනිත් පැත්තෙන් ද්වේෂය හටගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේසු ගැටෙනු. ඇයි එහෙම? මේ මම මගේ ආත්මය කියන තැන ගත්ත නිසා. මේ ලෝකයට යම් යම් අය එක එක වටිනකම් දෙනවා. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය මස් කඩේක හරකෙක් මරන මිනිස්සෙක් ඒ මහා පාප කර්මයක් ඒ පවක් කරගන්නේ කීයක් මුදල් කීයක් ලබන්නද? මම හිතන්නේ මේ මිනිස්සෙට දවසට රුපියල් 2000ක් 3000ක් වගේ මුදලක් හම්බ වෙනවා ඇති. ඒකට තමයි මේ මිනිස්සෙ හරක් 10ක් 15ක් විතර මරන්නේ දවසට මේ රුපියල් 2000-3000ට. මම ඔබෙන් එකමට අහන්න ලක්ෂයක් දෙන්නම් මන්නේක් දීලා ආඩ කිව්වොත් හරකෙක් මරන්න අර පුළුවන්. ලක්ෂ 50ක් දෙන්නම් මන් දෙන්නේ නැහැ, කවුරු හරි දෙන්නේ දෙන්නම් මේ නැත්තම් මගෙන් ඉල්ලයි දෙ කරන්නම් කියලා මේ දෙන්නම් හරකෙක් නිකන් මරලා දෙන්න විතරයි තියෙන්නේ. මොකද කියන්නේ? ලක්ෂ 50ක් හම්බෙන්න ලේසි නැහැ. පඩියට පඩි වැටු පැහැටියට අරගෙනත් නැත්නම් මරලාට ජීවිත කාලෙම දෙන්නම් මේ හරකෙක්ට බෙල්ලට ගහන්නයි තියෙන්නේ. පුළුවන්. හ්ම්. ඒ මැද නේද තියෙන්නේ? ගහනද නැද්ද? ලක්ෂ 50ක් වටිනවා. නැගත් ඉතින් කරුමිනේ කියලා ඔන්නේ ගහලා දැන්. හරි කෝටියක් දෙන්න. හරකෙක් නෙමෙයි වෙනතරේ බලන්න ඔය කුලියට මිනි මරන මිනිස්සු ව්‍යවහාර මිනිස්සු රුපියල් 25000ට. ඈ 25000 ගිහිනා මේ මිනි මරන්නේ. හරි. ඒ කියන්නේ මිනිස්සයට මේ 25000 තියෙන වැලියු එක අගේ හරි ලොකුයි ලෝකයක්. තේරුණා නේද? දැන් කොරියාවේ ගිහිල්ලා එක මිනිස්සෙගේ මේ අතක් නැති වුණා. අතක් නැති වුණාම මේ මිනිහට වන්දිය හැටියට ලක්ෂ 75ක් විතර හම්බුණාලු. දැන් අනිත් මිනිස්සයා කියනවා මං කිව්වා ඉතින් අපරාධේ නේද අතක් නැතිලා නිකන් කොරියාවේ ගිහිල්ලා නැතුව. නෑ හාමුදුරනේ, අතක් නැති වුණාම මොකෝ 75ක් හම්බෙලා නේ. මම මොකක් අතක් නැති වුණාට කමක් නැහැ. ඒ කියන්නේ එයාගේ ඒ කියන පුද්ගලයාගේ අතපය මං හිතන්නේ 75කට වඩා වටින්නේ නැහැ. ඉතින් මං හරි පුදුම වුණා ඒ වගේ තත්ත්වයේ එයාගේ ඒ තමන්ගේ පුද්ගලයාගේ ළඟ තියෙන වැලියු එක පිළිබඳව. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ පින්තුනේ ලෝකෙට කිසිම වැලියු එකක් දෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මොනම විදිහේ කිව්වත් වැලුව එකක් දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. අගය දෙන්නේ නැහැ. එයාට තඹ දෙවිතුවක් වටින්නේ නැහැ. මලු රාජ්‍යයක් දෙනවා කිව්වා. අර වගේ පොඩි පොඩි දේවල් වලටත් වැලුව එකක් තියෙන පාපයට උනත් බර වෙන. මේ වැලුව එක තමයි මිනිස්සෙක්ව මේ හැමතැනම රඳවලා තියෙන, අල්ලලා බැඳලා තියෙන මොකද්ද? වැලුව එක. අගය. තේරෙනනේ? සමහර මේ ආද මැරෙනෝ හෙට මැරෙනෝ මේ මුත්තලා අසාද බඳින ලස්සන ගෙල්ලු මොකද? අම්මත් කියන පුතේ වරදක් නෑ, මුත්තා වුණාට හොඳයි නේ. හල්ලි දිනවනේ උඩක් ලස්සන ගෙයක් තියෙනවා. චාම්පේ පැත්තේ ඉන්නවා 80යි 16. කියල්ලමට 16යි මුත්තට 80යි දෙන්න බැඳලා ඉන්නවා. කෙල්ලක් කල්පනා කරා මුත්තතා දවස් පහක් විතරදී ඊටවත් වැරරට පස්සේ මොකක් හරි ගැන හිතන්න පුළුවන් නේ කියලා 80යි 16 කනුව කියලා කියන්නේ තෙන්ද මේ හරි ෂෝක් ඉදේ. ඒ නිසා ඇයි මේ මිනිස්සු හැමදාම මේ ඒක හැදෙන්නේ මේ අගයත් එක්ක කිසිම අගයක් දෙන්නේ නැති தත්වෙට හදනව කියන්නේ තමන්ගේ මනස. ඔබ හිතන්න මොනතරම් අභියෝගයක්ද? ඈ කෝටි ප්‍රකෝටියක් දෙන්න කිව්වත් ජනාධිපතිකමේ මං අයින් වෙලා මේ ජනාධිපති පුටුව දෙන්නම් කිව්වත් ඔබාමාගේ තන්තර මම මේක දෙන්නම් කිව්වත් සතෙක් මරන්න සිටවිලි පහළ වෙන්නේ නැත්තම් අසාධාරණ ලෙස අවඩදායි ලෙස තේරුණානේ? ගෙදරට පැන්න හොරගුට මේ හරි කාට හරි තමම්ව නසන්න එන කෙනෙකුට පහරක් දෙනවා කියන එක නෙමෙයි. එතකොට ඒක කෙලින්ම අසාධාරණයට එරෙහිව කරන දෙයක්. අර අහිංසක සතා, තනකොළ කන සතා, කොරෙකුට මේ විරුද්ධව පහරයක් එල්ල කිරීමේදී, ත්‍රස්තවාදීකට විරුද්ධව පහරක් එල්ල කිරීමේදී වගේ එකක් නෙමෙයි. අහිංසක ලෙස අසාධාරණ ලෙස පාඩුවේ අපිට මොන වරදක් කරනවටද? ඉතින් ඒ නිසා සමහර අය ඔය පාප කර්මයේ ඔච්චර කෝටි ගණන් ලක්ෂ ගණන් දෙන්න ඕනේ, නිකන් දිවේ රසට කරනවානේ, දිව රස කරගන්න කරනවා, රස තෘෂ්ණාවට කරනවා. ඒක ඒ කියන්නේ එයා මොන තරම් ඒ රස තෘෂ්ණාවට පාපය පිළිබඳව සැලකිල්ලක් නැතුව ලොල් බවකින් යුක්තද. දැන් අපි දකිනවා හෝටල් වල ඉන්නෝ මේ කකුලෝ පීන පීන ඉන්නෝ, ගිහින් මෙන්න මේ කකුලුව කියලා පෙන්වුවහම අරගෙන ඉවලම හදලා දෙනවා. ඒ මිනිස්සේදී එහෙම කාලය යනවා. හැබැයි ඉතින් ওই මිනිස්සු ආයි කොහෙද උපදින්නේ? අර වගේම කකුලුව වෙලා උපදිනවා. කකුලුව එක පැත්තකින් පාව ගෙවනවා, මේ පැත්තෙන් තව කකුලුවෙක් වෙන්න. මේ බලන්න අවිද්‍යාව පරම මලක්, මිනිස්සයා විනාශ කරන මලකඩේ අවිද්‍යාව. හරියට නුවණට මේ ලෝකේ විද්‍යාවක් තියෙනවා, කර්ම විපාකයක් තියෙනවා, පුනර්භවයක් තියෙනවා කියන මේ සිද්ධාන්ත ටික හරියට තේරුම් කරලා ගත්තේ නැති ඒ මනෝ විද්‍යාව, ඒක ලෝක විද්‍යාව, බුදුහාමුදුරන්ගේ ආගම නෙමෙයි, ඒක ලෝක සත්‍යයක්. ඒක ක්‍රිස්තියානි ආගමේ හිටියත්, මුස්ලිම් ආගමේ හිටියත්, කතෝලික මොන ආගමක හිටියත්, බෞද්ධ වුණත්, බෞද්ධ ආගම දන්නවා වුණත්, ආගම නොදන්නවා වුණත්, මිනිස්සයට වෙන සිද්ධිය තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. මිනිහා දන්නවා වුණත් නොදන්නවා වුණත් නිවනක් තියෙනවා. මිනිහා දන්නවා වුණත් නොදන්නවා වුණත් පව්පින් වැඩ කරනවා, කර්ම විපාක වැඩ කරනවා. එයා දැනගෙන වෙන්නත් පුළුවන්. දැන් චුන්ද සූකර මොන මාර්ගමක්වත් දන්නේ නැහැනේ, පව්කුත් දන්නේ නැහැ, පිනකුත් දන්නේ නැහැ. කර්ම විපාක නැද්ද? සිද්ධ වුණා. මේ නොදැන කළා, ඒක එහෙම තමයි. ආගම නිසා කරයි, ආගමේ කිව්ව නිසා කරයි කියලා හරි ලෝධහමට විරුද්ධ වුණොත්, මං හිතන්නේ මේ ලෝකේ මේ වෙනකොට ශාස්ත්‍රවරුන්ගේ වරද්ද නෙමෙයි, මිනිස්සු ආගම් තේරුම් ගත්ත විදිය දිහා බලනකොට 180ක් 90ක්ම ලෝධහමට විරුද්ධයි ආගම. තේරුණාද කියන කතාව? ලෝධහමට, ලෝකයේ තියෙන මේ තථාගතත්වයක් තියෙන, එහෙම නැත්නම් පවතින ස්වභාවයක් තියෙනවා, ලෝක දහමක් තියෙනවා, ලෝක සත්‍යයක් තියෙනවා. මෙන්න මේ ලෝක සත්‍යයට, ලෝක දහමට, පොදු මනුෂ්‍ය මානව වර්ගයාගේ දහමට විරුද්ධයි 180ක් විතර ආගම්. ඇයි? ඒව දෘෂ්ටි ධාරයෙන් වෙලා නිසා, දෘෂ්ටිගත වීම නිසා තියෙනවා. පව් ලෝකය හරිම අසරණයි. අපි හිතුවට ලෝකය අද උගත්, ලෝකය හරි දියුණුයි, වෙනදට වඩා මිනිස්සු හරි හොඳයි කියලා නෑ පින්නතුනේ. එදා වැඩි කාලේ කරපු ඒවා අද කලිසම් සූට් ඇදගෙන කරනවා කියන කරන වෙනස මිසක් වෙන වෙනසක් නෑ. වැද්දක කාලේ කරපු එක, ඉස්සර දුන්නෙන් විදපු එක, දැන් ඉතින් ටී 56න් තියනවා වෙන්න පුළුවන්, පිස්තෝලෙන් තියනවා වෙන්න පුළුවන්. ඉස්සර මේ කැලේ මලයක් අටවලා අල්ලගන්න සතා දැන් මැෂින් එකෙන් කපාගෙන කනවා වෙන්න පුළුවන්. ඒකයි එච්චරයි වෙනස වෙලා තියෙන්නේ. ඉස්සර වෙලෙන් අල්ලන මාළුව දැන් ටැංකියෙන් අරන් කනවා වෙන්න පුළුවන්. ඒකයි වෙනස වෙලා තියෙන්නේ. ඉස්සර කොලාතු ඇඳගෙන කරපු දේ අද කලිසම් සූට් ඇඳගෙන ලස්සනට සෙන් පවුඩර් ගහලා මේකප් එක දාලා තරුපහේ හෝටල් එකට ගිහිල්ලා කරන එක විතරයි තියෙන්නේ වෙනස. ඒ කාලේ හිටපු ඒ ආවේගශීලී පුජ්‍යලයාම තමයි තාම වාසය කරන්නේ. පිටින් මිනිස්සයා රූප නැන්නුනාට, මේකප් එක වුණාට, මිනිස්සයාගේ ආධ්‍යාත්මේ වානර ගතිය, එහෙම නැත්නම් වැඩි ගතිය, එහෙම නැත්නම් තිරිසන් ගතිය මිනිස්සු ළඟින් ඉවත් වෙලා නැති බව තේරුම් ගන්න ඕනේ. දැන් මෙතෙන්ට එන පින්නතුන් බොහෝ දෙනෙකුට මං හිතන්නේ වැලියු එක එක නැති කරලා තියෙනවා. ඒකනේ මේ මේ ධර්මයේ හරියට අවබෝධ කරගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ගුණාංග ටික තියෙනවා කියලා. එයාට මොනම හේතුවකින්වත් එයා බුදුන් නොබුදුන් කියන්නේ දහම් නොදහම් කියන්නේ සංගුණ නොසගුණ කියන්නේ නැහැ කියන සංගුණ කියලා කියන්නේ මේ ආර්ය භූමියට පත් වෙච්ච අයට. නැතු මේ සිවුරු දාගත්ත අයට එහෙම නෙමෙයි. ඈ තට්ටෙ දිවිච්ච අයට නෙමෙයි. හොරු දාගන්න සමහර වෙලාවට ඒ අයට නෙමෙයි. ඒ නිසා දැන දැන තියෙන. එවැනි අගයක් දෙනවා. දැන් අපි හිතමුකෝ ධර්ම අවබෝධයේ වෙච්ච කෙනෙකුට සැබවින්ම සෝවාන් මාර්ගඵල ඥානයකට අරිහත් මාර්ගඵල ඥානයක දර්ශනයකට පත් වෙච්ච කෙනෙකුට එයාට කියන මුළු රාජ්‍යයම දෙන්නම්. මේ සියල්ලම දෙන්නම්. සියලු අන්තප්පුර දෙන්නම්. සියලු ලාලාව දෙන්නම්. ඔයා බුදුන් නොබුදුන් කියන්නේ බුදුහාමුදුරුව අතහැරලා ඉන්න කියලා. මිනිහගේ ඔයාගේ අන්තප්පුරෙත් තියාගන්න ඔයාගේ ඔයාගේ මේ මේ රාජ්‍යයත් තියාගන්න ඔයාගේ මිනිස්සුත් තියාගන්න. මට ඔය රාජ්‍ය ඔක්කොටම වඩා මේ ගහක් යට හුස්ම ගන්න එක සැපයි. මම ඔය ඔක්කොම රහ දන්නවා කියලා කියාවේ. අන්න එතෙන්ට එනවා. ඒ කියන්නේ සත්ත පහක වැලියු එකක් නැහැ. එයා දන්නවා ඒවයි තියෙන සියල්ල ආදීනවේ තත්ත්වය. එයා දන්නවා චිත්ත විවේකයේ මානසික සුවතාවයේ තියෙන අගය. අවබෝධය නිකන් නෙමෙයි. අවබෝධයෙන් දන්නේ. මානසික ශූන්‍යතාවයක් තියෙනවා. එතනින් එහාට ගියාම මානසික නිරෝධයක් කියලා එකක් තියෙනවා. මනස නිරුද්ධ කරන, නිරෝධ කරන කියලා එකක් තියෙනවා. ඉතින් මේ මනස තුල විඳින ධර්මයක්ත් තියෙනවා, මනසින් නිරුද්ධව ලබන ධර්මයක්ත් තියෙනවා. ඉතින් මනස නම් ටිකක් සංසුන් කරන්න ලේසි. ඒක අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඒක කෙරෙන්නේ නැතුව අපිට ගැඹුරට යන්නත් බෑ. නමුත් මනස එලවන්න හරි අමාරුයි. චර්ණා නේද? මනස එලවන්න හරි අමාරුයි. ඒකට හේතුව තමයි භෞතික බැඳීම් ආත්මීය බැඳීම් නෙමෙයි කියලා අපි හිතමුකෝ. දැන් අපි කීමට උදාහරණයට ගන්න යන්නේ සමහර බැඳීමකට, ලොකුම බැඳීමකට කියන්නේ ඒක ආත්මීය බැඳීම වගේ කියලා. ආත්මීය බැඳීම කියන්නේ මොකද්ද? තමාට තමා බැඳිච්ච එකට කියනවා ආත්මීය බැඳීම වගේ. ඒ නිසා ලෝකේ ලොකුම තියෙන බැඳීමකට අපි උදාහරණ ගන්න ආත්මීය බැඳීම. ඉතින් මේ ලෝකේ තියෙන ලොකුම බැඳීම මොකද්ද? ආත්මීය බැඳීම. කාටවත් වෙන කාටවත් බැඳීමක් නෙමෙයි. හරි බැඳෙනවා තමයි, දරුවා හරහා, ස්වාමියා හරහා, මව්පිය හරහා බැඳෙන්න පුළුවන්. ඒ බැඳින්නෙත් ආත්මීය බැඳීම හරහා. දැන් පොඩි දරුවන්ගෙන් අහන්නකෝ, ඒගොල්ලන්ගේ තියෙන කැමැත්ත. ඒගොල්ලෝ සමහර අය ඉන්න, ඔයගොල්ලෝ වැඩියෙන් ආදරේ කාටද? අම්මට කියනවා සමහර ළමයි ඉන්න. ආයෙත් බලාගෙන ගියාම තාත්තා හරි හම්බ කරලා දෙනවා, එහෙ මේ කරනවා, මේගොල්ලන් ගොළු අත ගන්නේ, කිරිපොවන්නේ, ගෑම හදලා දෙන්නේ, ඔය මේව කරන්නේ නැහැ, වැඩි ප්‍රශ්නයක් නැහැ. තාත්තා අපු ගමන් ගෝරියක් දාලා මොනවද කරන්නේ, මඩ ගාගෙන යනන්නකට කියලා කියපු නිසා දැන් මෙයාට හරියන්නේ නැහැ. එයාට වැදගත් වෙන්නේ අර ඔළුව අත ගන්නවා, එයාව නාවනවා, එයාට කෑම හදලා දෙනවා, එයාට ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගෑනලා දෙනවා, තාත්තගේ සල්ලි වලින්. ඒ වුණාට අම්මනේ ඒක කරලා දෙන්නේ. එතකොට මොකද කියන්නේ? අම්ම තමයි හොඳ. ඒ අම්මා හොඳ වුණේ ඇයි? ලොකු විදර්ශනාවකින් එහෙම යන්න බෑ. ළමයට පේන ටික තමයි මට, මෙයා තමයි උදව් කරන්නේ, මෙයා තමයි මට කිරි දෙන්නේ, මෙයා තමයි මට රස කෑම දෙන්නේ. ඒ නිසා හොඳයි. තේරුණා නේද? දැන් ඔය පොඩි ගාලේ හැරි ඒ ළමයා හැරි අම්මව බදාගෙන හොයාගෙන කෑ ගහගෙන ළඟට යන්නේ මේ අම්මට උදව් කරන්නේ, මිනිහට කිරි බොන්න. තේරුණා නේද? එයාට කෑම ටික කන්න. ඉතින් ඒ නිසා අපි කවුරුත් එහෙමයි. කාගෙත් මානසික ස්වභාවය තමයි මේ තමන්ගේ ආත්මලාභය ඇති කරගන්න ඕන, ආත්ම තෘප්තිය ඇති කරගන්න ඕන කියලා. ඊළඟට අපි තව කෙනෙකුට ඕන පෙම් කරනවා, ආදරය කරනවා කියලත් කරන්නේ මොකද්ද? ඒත් ආත්ම රස වින්දනය. ඒ මිනිහ ගැත වුණා නම්, ඒ මිනිහ ලස්සන නැති වුණා නම්, එහෙම නැත්නම් සල්ලි තියන අය නම් සල්ලි පස්සේ යන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට ඕන නිකන් මනුස්සකමයි, අර මේ ක්වොලිටි විතරයි. සල්ලි නැති කෙනෙක් නම් සල්ලිත් බලනවා නේද? සල්ලි තියන අය හොයන්නේ නැහැ සල්ලි තියෙන කෙනෙක්. ඒගොල්ලන්ට ඒක තිබුණත් එක නැතත් එක අර ක්වොලිටිස් තියෙන්න ඕන. අනිත් ඒවා ඕනේ. ඉතින් මේ ඒත් ආත්මලාභය තමන්ගේ ෆීල් එක නේ. ආ ඒව හොයනවා. ඉතින් බලනකොට අපි මේ මමත්වය කියන එක, ආත්මලාභය කියන එක සකසන්න ලබා දෙන මහ පුදුම කැපවීම කොටසක් මිනිස්සු කරන ලෝකේ. නමුත් මහානනේ ඕවා හිල්වෙච්ච කලයට වක් කරන උතුර වගේ කියනවා. ඒ ආත්මලාභය උදෙසා මුළු ලෝකේම මහන්සි වුණාට මොකද්ද ඒකේ තේරුම? හිල්වෙච්ච කලයට වතුර වක් කරන, මේන් වතුර වක් කරනවා හරි. ආයතන දැන් ඒකනේ මේ කව සමාජයේ කිසිම මිනිස්සෙ පූර්ණත්වයට පත් වෙලා නැහැ නේ. මහින්ද රාජපක්ෂත් නැහැ. ලංකාවේ ඉන්න ලොකුම පෝසතයි කියන මිනිස්සෙක් නැහැ. දැන් ඔය ඉන්න මහා ධනකුවේරෝ හැරෙ මෙහිට ඔ කිසි කෙනෙක් ඉන්නවද? නැහැ. ඔබාමත් නැහැ. අපිට පේන විදියට පුටිනුත් නැහැ. අර ඩොනල්ඩ් ට්‍රම්ප් එයත් නැහැ. මේයත් නැහැ. හරිෂෝ. ඒ නිසා මේ හිල්වෙච්ච කලේ විසි කරන්න ඕන. හිල්වෙච්ච කලේ විසි කරන්න. මේකට වතුර වක් කළා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආධ්‍යාත්මය තුල තියෙන අපිට මේ කුසත් හිල්වෙච්ච කලයක් වගේ නේ. ඒකටත් හැමදාම කනවා 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 ඒක බඩ පිරෙන්නේ නැහැ නේ. වතුර බොනවා 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 ඒක පිරෙන්නේ නැහැ නේ. නේද? වාහනේ තෙල් ටැංකියත් ඒ වගේ නේ. හැමදාම තෙල් ගානවා ගානවා. ඉතින් පිච්චනේ ගාන්න ඕනේ. ඒක තමයි වැඩේ. ඉතින් මේක අපිට මේ ශාරීරික පැත්තෙන් අපි අවසන් කරන්න මේක බලන්නේ. මේ මානසික අවිද්‍යාව දුරු කරන්න මේ මනසින් මහානෙනි මේ හිල්ලෙච්ච කලේ විසි කරන්න. ඒක හරි පුදුම දෙයක් වෙන්නුතුනේ. කොහොමද විසි කරන්නේ? මොකද්ද ඒකට ක්‍රමය? මොකද්ද ඒකට අනුගමනය කරන්න ඕන කියන එක නම් හිතා ගන්න බෑ කොහොම කියනවද කියලා. අපි දන්න වචන වලින් කියනවා ditthයෙන් එහාට යන්න, අකාලික වෙන්න, නිරෝධ සහගත වෙන්න, ඉන්ද්‍රියන් ඉක්මවා ගන්න, අන්ත දෙහිකට නොමැදෙන්න, රැඳී සිටින්නත් එපා, තරණය කරන්නත් එපා, සියල්ල අත්හරින්න, ඔය වගේ දේවල් කියනවා. ඉතින් අපි තේරෙනවද නැද්ද නම් දන්නේ නැහැ. ධර්මයේ කියලා දෙන්න පින්නතුනේ කිසි අමාරුවක් නැහැ. හරිම ලේසි. ධර්මයේ කියලා දෙන්න හරිම ලේසි. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග විසුද්ධි. අය තමයි විසුද්ධි මාර්ගය. ඒක තමයි නිවනට මාර්ගය. මොකද සියල්ල අනිත්‍යයි කියලා ගැඹුරු නුවණින් දකින්නයි තියෙන්නේ. ඉතින් ඔය කියලා දීලා ඉවරයි. දැන් ආයෙ ඉගෙන ගන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔක ප්‍රායෝගික කරන එක. දැන් ඉතින් නිවන තේරුම් ගන්න බෑම මට ගැඹුරු බුද්ධියක් නැහැ කියකේ ඉන්නපාව ඔය ඇති. නිවන ගැන තේරුම් ගන්න ඔය ඇති. මොනවද සංස්කාර? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. අපි ළඟ තියෙන චේතනා කර්ම ටික කියලා හිතන්නකෝ. අපේ සිත බැඳී යන දේවල් ටික හිතන්නකෝ. සංස්කාර තියෙනවා. ඊට පස්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආශ්‍රිතයෙන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන නේද? ඒවා එකතු කරන්නේ. ඔය තමයි අපිට මේ සංස්කාර රැස් කරන විදිය. සංකාර රැස් වෙන විදිය. සබ්බේ සංකාර අනිච්ච. දැන් අපි මේ ලෝකේ තියෙන දේවල් වලටත් අපි කියන්නේ සංස්කාර වස්තු කියලා. ගහක් සංස්කාර වස්තුවක්, මිනිස්සෙක් ඒ සංස්කාර වස්තුවක්. හැමදේම මේ සකස් වීමක් තියෙනවා. ඊළඟට මේ මනසෙත් එහෙමයි. මනසත් එහෙමයි. ආ පුජ්‍යලමානයට තමයි මිනිස්සයා මුලින්ම එන්නේ. උපත්ියත් සමගම පුජ්‍යලමානයෙන් බලපු තැන එයා වරද්ද ගන්නවා. පුජ්‍යලමානයෙන් බලන තැන බලන මිනිස්සයා මේගේ ස්වභාවය තමයි මගේ කියලා ග්‍රහණය කරගන්න එක. හැමදේම මගේ කරගන්නවා. ඒ මගේ කරගන්න ගියපු තැන සිද්ධ වෙන්නේ මිරිඟුව පසුපස දුවන මුවාට වෙන දේ. ඊළඟට කලාමැදිරි අර මේ රැහැයියා ලාම්පුවට පැනීම වාගේ දෙයක් සිද්ධ වෙනවා. හැමදේම මගේ කරගන්න යනවා. මගේ කරගන්න නෙවෙයි, මෙතන මමෙක් නැති බව තේරුම් අරගන්න. ඒ තුලින් අපි සහනයෙන් වාසය කරන්න ඕනේ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම සහනය, වින්දනය, ශාන්ත බව, නිදහස තියෙනවා. ඒ නිසා ඒ එතනින් අපි අවබෝධයට ඇති කරගත්තොත් අපි දාසකමින් නිදහස් වෙනවා. මොකන්ද? තණ්හා දාසෝ. තණ්හා දාසෝ. දැන් බලන්නකෝ, එළියට ගිහිල්ලා ටවුමකට ගිහිල්ලා තණ්හා දාසියෝ ටික දුවන දිවිල්ලා ඕම් ගාගෙන මේන් දාලා මේන් වෙට්ටු දාලා හෝස් ගාන බ්‍රේක් ගහලා බැනගෙන දුවන විදිහ තණ්හා දාසය කොහෙද දුවන්නේ? කවුරුත් දුවනෝ මාත් දුවනෝ. යන දිහාවකුත් නැහැ, කොරන දෙයකුත් නැහැ. බලන්නකො හිමින් යනවද කියලා. අර බල්ලගේ කොරන වැඩකුත් නැහැලු, හිමින් ගමනකුත් නැහැලු. ඒ වගේ මිනිස්සුන්ටත් ඒ වගේ බලන්න පුදුම හදිස්සියක් තියෙන්නේ නේද? ඉරි කපාගෙන පෙරලගෙන ලයිට් ගහගෙන බූස් ගාලා යනවා. හරියට නිකන් අර වෙලාව පහු වුණොත් මේ ආයි ජීවිතේට වැඩක් කරන්න බැරි වෙලා ෆ්ලයිට් එකට යනවනම් තව කමක් නැහැ. ඒකත් නෙවෙයි. ඒක වෙලාව ඇතුව යන්න එපා. ඉතින් මොනවද මේ පෙට්‍රෝල් ගහලා ගැරඬිය වගේ වැදුණු ගැරඬිය වගේ යනවා. හැබැයි මේ ධර්මයත් ඔබේ ආධ්‍යාත්මයට මේ පෙට්‍රෝල් වගේ තමයි, ලාම්පු තෙල් වගේ තමයි. මොකද හේතුව මේ ධර්මයේ නැමැති ලාම්පු තෙල් පෙට්‍රෝල් වැඩිච්ච ගමන් මෙයාව දඟලනවා. ආධ්‍යාත්මික මමත්වය දඟලනවා. අර සිය කැමැත්තෙන්ම මමත්වය දුකක්. මේක තමයි දුක්ඛ සත්‍ය. මේ මමත්වය කියන එක තියාගෙන ඉන්නකම් කිසිම විසඳුමක් නෑ මට. අපිට මේ මමත්වයේ සතුටු කරන්න බෑ. සල්ලි දීලා ගැහණු අයට පිරිමි අය දීලා, පිරිමි අයට ගැහණු අය දීලා, කසාද බැඳලා, ළමයි හැදලා, බිල්ඩින් හැදලා, ව්‍යාපාර කරලා, ඒක සම්මුතියක් එක කරගෙන යන එක කරන්න. නමුත් ඒකෙන් පූර්ණත්වයකටපත් වෙන්න බෑ කියන පණිවිඩය අධ්‍යාත්මයට හරියට අවබෝධය දෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? නිකන් මුලා වෙනවා, අවසානයේ දුක් වෙනවා. මොනවා දුක් වෙන කොහොමද? ජීවිත කාලෙම තුඹසක් හැදුවා. දැන් ඒකෙන් අයි කොළඹ පදිංචිලා ඉන්නවා කියලා හිතේ. තේරෙනනේ? ගොඩාක් මහා ලොකු දේවල් කරපු මිනිස්සුන්ට අවසානේ දෙන්නේ මොකද්ද? තියෙනකම් කවුරුත් හිටිය, නැති වෙනකම් කවුරුත් නෑ දැන් බලන්න කියලා පස්සේ දුක් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. අපිට තියෙනකම් කවුරුත් හොඳයි, අපිට නැති වුණාම කවුරුත් අපිට නෑ කියලා. යාළුවොත් නෑ, මිත්‍රයොත් නෑ, කවුරු. ඒක තමයි ලෝක ස්වභාවය. ලෝකෙට බයින්න ඕනේ නෑ. මම දකින්නවා, මම ත්‍රිවිලර් එකෙන් ගියාම මේ හිනා වෙන්නේ නැහැ. වාහනෙන් ගියා හොඳ හිනා වෙනවා දිවිත්තලා. මම කියන පුදුම මේ මිනිසුන්ට ලෙඩක් තියෙන්නේ කියලා. නිකන් පන්සලක් හරේ මේ ආйти නැහැ, කොහොමවත් කොහේ හරි පන්සලක ඔය වැඩ ඉන්න හාමුදුරු කෙනෙක් කිව්වහම ලොකු සද්දෙන් කතා කරනවා. අහවල් පන්සලේ අහවල් තන, අහවල් ආයතනේ, අහවල් වෙදී. ඊට පස්සේ වාහනේත් ආවහම අහනවා මේ හිමිසරේ, මේ ඔබ වහන්සේගේද වාහනේ? නෑ නෑ, මාත්‍යගෙන් ඉල්ලන්. ඒක නිසා පුදුම වැඩක් වෙන. ඒ දැන් ඒකත් මගේ නෝ. ඒක තමයි හොඳයි නේ, වටිනවා ඇදනේ සෑ. ඒ කියන්නේ මේ මිනිස්සු හරීම ලෝකයේ දේවල් වලට අනුවංශ විදියේ වැලියු එකක් දෙන නිසාම මේ සමාජයේ ඒ වැලියු එක ගන්න මිනිස්සු මොකද කරන්නේ? ඒවම එකතු කරන්න, ඒවම ලං කරගන්න, ඒව තුලින්ම බබලෙන්න උත්සාහ කරනවා. දැන් මාලයක් ලොකු එකක් දාලා ගියාම ඒකට වැලියු එකක් හම්බ වෙන නිසා හැමෝම මගුල් ගෙදර යන්න උත්සාහ කරන්නේ ලොකුම මාලයක් දාලාද නැද්ද ලොකුම එකක් දාලා ලොකුම වටිනකමේ වැඩි සාරිය ඇඳාම ඒක ගැන කතා කරගෙන අඩි සාරියක් අරන් දීලා තිබ්බොත් මහත්තයට එනකම් බලන බලන අරයට තියලා දෙන අරන් දෙන සාරිය මේ කොහෙද පාංගඩ ගෑල්ල මඩ අරන් දීලා කියලා වයින්වා මහත්තයා ඉවරයි එදක ඈ හොඳ එකක් දීලා තිබුණොත් ආට දැන් කිව්වේ මගේ එක තමයි හැමෝම කැපිලා බැලුවේ ඇවිල්ලා බැලුවේ කියලා කිය. ඉතින් ඒ නිසා අපි මේ මොනවද මේ කරන දේවල් මොනවද මේ සමාජයේ තියෙන දේවල් කියලා ආත්ම අවබෝධය ඇති කරගන්න ඇත්තමසෙන් පොතේ නෙමෙයි අපි කරන කියන පවතින සිතන පතන දේවල් තුලින් ඔබේ අවිද්‍යාව තෝරගන්න. ඒක තමයි වැදගත්. ඒක පොතෙන් ඉගෙන ගන්න එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවෙත් එහෙමයි. ඒ කාලේ මිනිස්සු ඒ පවතින දේ තුලින් තමයි සත්‍ය පෙන්වුවේ. ඒක තමයි අපිට ප්‍රායෝගික. අපි පොතෙන් වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒක හරියි. විභාගල යන්න ඉගෙන ගන්න ඕන කරුණු කාරණා ඉගෙන ගන්න ඕන ඉතිහාසයක් තිබුණා කියලා අපි ඉගෙන ගන්න ඕනේ මේ වගේ දේවල්. නමුත් අපි ජීවිත අවබෝධය කරනවා කියන එක කරන්නේ අපිම කරන කියන දේවල් ඔස්සේ. ඒ නිසා ඔබ අපේක්ෂා කරන්න මට මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් ප්‍රශංසාවක් එපා. මේ නිවන් මාර්ගය පූර්ණ කරන්න එනවා නම් එහෙම හිතාගන්න. මට මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් ප්‍රශංසාවක් එපා. ඒ වගේම මට මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් නින්දාවකුත් එපා. ප්‍රශංසා එපයි කියලා අයින් කරනකොටම නින්දාවත් එයත් එක්ක යනවා. ප්‍රශංසාව ඕනේ කියලා ආරාධනා කරපු ගමම්ම නින්දාවත් එයත් එක්ක එනවා. මම දකින්නේ මේ නෝනයි මහත්තයයි වගේ මේ දෙන්න. නෝනට ආරාධනා කරාම ඒ පස්සේ මහත්තයත් එනවා. මහත්තයට ආරාධනා කරාම ඒ පස්සේ නෝනත් යනවා. ඒ වගේ කෙනෙකුට ආරාධනා කරාම අනිත් එක්කෙනත් එනවා. ඉතින් ඒ නිසා අපි හරියට සැලකිලිමත් වෙන්න ඕන. මේ ප්‍රශංසාවට ආරාධනා කරපු දැන් නින්දාව පැමිණෙනවා කියලා කාරකයක්. ඒ නිසා අපි ඒ දෙකම එපා. ඕනේ නැහැ. නින්දාවත් එපා, ප්‍රශංසාවත් එපාමයි. ඊට පස්සේ අපිට හරි ලේසි අපේ ආත්ම අවබෝධය සිද්ධ කරගන්න. සංකීර්ණ தত্ত্বය ඒ සංකීර්ණ தത്വෙට අපි කෙමින් ලං වෙන්න ඕනේ. දැන් ඔබට අහස දිහා එළියට ගිහිල්ලා බලන්නකෝ. බැලුවාම පේන අහසක් තියෙනවා. නිල් පාට වගේ නිකන් අහසක් තියෙනවා. ඉතින් ඔබ හිතුවොත් අහස කියන්නේ ඕකයි කියලා. වැරදි නේද? ඒ ඔබට අහස නේ ඔබ දකින්න ටික. ඒකේ අහසේ බලාකුළු තිබුණොත් එදාට කරු වලට පෙනේ. බලාකුළු නැති වුණොත් ලස්සනට නිල් පාටට පෙනේ. නොයිකුත් දෙයක්. නමුත් අපි ඕකට සවි කරනවා දුරේක්ෂය. දැන් උඩ අපිට අර දකින ඇස් දෙකෙන් දකින අහසද අපි දකින්නේ? නෑ, ඊට වඩා හොඳ අහසක් දකින්නවා. දැන් මම දකිනවා මේ දැන් මේ මොබයිල් ෆෝන් එකෙන් පුළුවන් මේ හඳේ ආවට දකින්න පුළුවන් විදියට zoom කරන්න මේ lenses හදලා තියෙනවා. ඒ ආවට හරියට හොඳට පැහැදිලිව බලන්න පුළුවන්. දැන් නිකම් බැලුවාම හාවා වගේ පේනවා නේද? එහෙම නෙමෙයි, බොහොම ලස්සනට බලන්න පුළුවන්. ඒ තරම් ඒවා තියෙනවා. ඒ කියන්නේ ආන් ඒ වගේ විශේෂ ඥාන ගුණාංග අපි තුන අපි වර්ධනය කරනවා කියලා කියන්නේ සූක්ෂම අන්දමින් අපි ආත්ම අවබෝධය දිහා බලන්න පුරුදු වෙනවා කියලා කියන්නේ අර වැඩිපුර ලෙන්සස් හයි කරනවා. ඒකට කියනවා අධිචිත්ත අධිඥාන විශේෂ දැක්ම කියලා කියනවා. එහෙම නැත්නම් දුරේක්ෂයක් හයි කරගන්නවා. හයි කරගෙන බලනවා. දැන් එහෙම දුරේක්ෂයකින් බලලා ඊළඟට එයා හිතනවා මේක තමයි ලෝකෙ මීට වැඩි දෙයක් නැහැ කියලා. එහෙම නෙමෙයි, එකක් හදනවා හබල් දුරේක්ෂය වගේ එකක් හදනවා. කොහොමද යා මේ චක්‍රවාට විතරක් නෙමෙයි ලෝකේ අනන්ත විශ්වයේ තියෙන ඔය ගැලැක්සිස් හොයාගෙන යනවා. ඒවා පේන්න පටන් ගන්නවා. ඒ වගේනේ. එතකොට ඒත් අපි හිතනවා මේක තමයි විශ්වය කියලා. නෑ නේද? විශ්වය මහා පෘථිවිය වගේ නම් තාම හබල් දුරේක්ෂයට අහුවෙච්ච ප්‍රමාණය විශාලයි. නමුත් ඒක දූවිල්ලක් වගේ පොඩි දෙයක්. විශ්වය අනන්තයි. ඉතින් ඒ නිසා අපි හිතුවොත් එහෙම මේ තමයි පුජ්‍යලය, මේක තමයි ලෝකය. තමත් එහෙම හිතුවා. මේ ඉන්ද්‍රයන් තුළ දුක සැප පැවැත්මක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා, මේක තමයි ලෝකය කියලා හිතුවා. අපි බලනකොට ඒක නෙමෙයි. අපි පුදුණු කාලේ ඉඳලා දිගටම යුද්ධ තිබුණු නිසා හැමදාම මරණ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් වෙච්ච නිසා අපි මම හිතුවා මේ කාලය රටක් කියන්නේ ඉතින් මෙහෙම වෙන්නේ නැති. රටක් කියන්නේ මෙහෙම වෙන්නේ නැති කියලා. රටක් කියන්නේ මේ. ඉතින් ඒ නිසා මේ මිනිසුන් පුදුමාකාර තණ්හා මාන දික්තිවල ප්‍රඥාවෙන් තොරව ඉන්නවයි කියන එක පේනවා. මේ රටේ මිනිස්සු ඡන්දේ දෙනවනේ දෙනවයි කිව්වහම, හාල් කිලෝ එක දෙනවයි කිව්වහම, බයික් එක දෙනවයි කිව්වහම, පඩිය වැඩි කරනවයි කිව්වහම ඡන්දේ දෙනවද නැද්ද? මේ රටේ මිනිස්සු හරීම අඩු වැලියු එකක ජීවත් වෙන්නේ. 10,000 වැලියු එකේ ඉන්නේ. 10,000 වැලියු එකේ ඉන්නේ. කිසි දෙයක් වැඩන්නේ නැහැ. අපිට 10,000 දෙනවා. අපිට දෙනවයි කිව්වා. තමලට දෙන්නේ නැහැ. දෙනවයි කිව්වා. ඒ නිසා ඕකේ. ඉතින් ඒ වගේ අය ඉන්නකොට කොහොමද නේද? ඉතින් ওই විදියට වෙනකොට මම හිතන්නේ කපටි මිනිස්සුයෙකුට පුළුවන් සමහර මේ ගැහැණු උනත් හොරකම් කරයි යන්න. ඈ ගෙදරට ඇවිල්ලා කියන්න පුළුවන් අයියෝ බලන්න ඔයාට සලකන විදිය මෙයා කොහොමද සලකන්න තියෙන්නේ කියලා ඉවරලා අරමිනිය වරුණාවක් කළොත් එහෙම සමහරලාට අර ගෙදර ඉන්න මිනිස්සු ඒවා අතහැරලා හොරා පැනලා යන්නේ ඉතයි. ඒ ලබා දෙනවයි කියනවනේ. ඕම නෙමේ ඔහාට මේ සලකන්න තියෙන්නේ කුමාරිකාවකට වගේනේ. බලන්න මේ මිනිහට අගයක් නැති ඇටි කිව්වම පැලැන පස්සේ කියලා බෝඩිමක ඉන්නවා. ඉතින් ඒ වගේ ප්‍රඥාහීන භාවය නිසා මිනිස්යාංග මේ භෞතික තත්ත්වය බහුතරය පිළිබඳව අපිට හොඳටම තේරෙනවා. මේ දීමනාවල් වලට ලබා ගන්න දේවල් වලට තමන්ගේ ජීවිතයේ ඡන්දය පාවා දෙනවා, ආගම පාවා දෙනවා, දර්ශනය පාවා දෙනවා, තමන්ගේ පෞරුෂයේ චින්තනයේ ওই හැම දෙයක්ම පාවා දෙන ස්වභාවයක් අපි දකිනවා. ඉතින් මහ පුදුම දෙයක් ඒක. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ අර තණ්හාව කියන එක අයින් කරාට පස්සේ එයාට මේ භෞතික දේවල් තුලින් තීන්දුව තීරණ යාගන්නේ නැහැ. තේරෙනවා නේද? විශිෂ්ටත්වයකින් එයා තීන්දුව තීරණ ගන්නේ. විශිෂ්ටත්වයකින් ගන්න භෞතික දෙයින් නෙමෙයි. භෞතික දෙය තියනවද නැද්ද නෙමෙයි. එයා තමන් ප්‍රශංසා කරනවද, තමන් අගය කරනවද, තමන්ට නිඳා කරනවද, තමන්ට අපහාස කරනවද කියන එක තුලින් නෙමෙයි තමන් ගන්නෙ. තමන්ට ගැහුවත් බැන්නත් එයාට විශිෂ්ට ඥානයක් තියෙන නම් එයා හොඳ මිනිස්සයක් අඳුන ගන්න ඕනේ. එයා අපිට මේ ගහන්න බනින්නේ දයාවෙන්, කරුණාවෙන්. අර මිනිහා ප්‍රශංසා කරන්නේ වංචාවෙන්, බොරුවෙන් කියන කාරණේ. ඔන්න ඕතෙන්ට අපේ ඥානය වර්ධනය වෙන්න ඕන. අපිට මේ හිතන්න එපා කියලා කිව්වනම් ඒක වැරදි. අපි හැම දෙයක් ගැනම ගැඹුරින් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ විදිහ තමයි අපේ ඥානය දර්ශනය වෙන්නේ. අපි හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකට කියනවා විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා, විදර්ශනා කරන විදර්ශනාවේ උපරිමයට ගමන් කරන විට අවසානයේ අපිට විදර්ශනා කරන්න දෙයක් නැති වෙනවා. පොල් ගොඩක් තියෙනවා නම් ඒ පොල් ගොඩ ලෙලි ගහගෙන ගහගෙන යනවා. ඊට පස්සේ අවසානයේ පොල් ඉවර වෙනවනේ. ඒ කියන්නේ ඊට පස්සේ මිනිස්සු පොල් මේ ඔයන්න ලෙලි ගහන්න තැනක් නැහැ. දැන් ඉවරයි පොල් ටික. ඒ වගේ තමයි අපේ මේ විදර්ශනාව තියෙන්නේ. අපේ ප්‍රශ්න ටික තියෙනකම් විතරයි. ප්‍රශ්න ටික ඔක්කොම අවසන් කරාට පස්සේ විදර්ශනාවට අවසන් වෙනවා. ඊපස්සේ කූල් එකේ ඉන්න පුළුවන්. හැබැයි මේ විදර්ශනාව මමත්‍යයි ඒතනත් සිත වැඩ කරනවා හරේ මේ නේද කියලා වේලාසිනින් පැන්න ගමන් ක්‍රියා කරන්න යන්නට එපා. විදර්ශනාව ඕන. මේ විදර්ශනාව ප්‍රශ්න ටික ඔක්කොම විසඳන්න ඕන. අරහත්ත්වයේ එනකම්ම දුක්ඛ සත්‍යයේ කොටස් මතු වෙනවා. අරහත්ත්වයේ වෙනකම්ම සමුදය සත්‍යයේ කොටස් අපිට අවබෝධ කරගන්න වෙනවා. අරහත්ත්වයේ වෙනකම්ම නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. අරියත්ව වෙනකම මාර්ග සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. මේ මේ બ્લોක් එක හැම තිස්සෙම වැඩ කරන්න ඕන. හැම ප්‍රශ්නෙත් එක්කම වැඩ කරන්න ඕන. චතුරාර්ය සත්‍ය පොතෙන් නෙමෙයි තමන්ගේ ප්‍රායෝගික ජීවිතෙත් එක්ක සම්බන්ධව තමන් හැම තැනදීම මේක යොදලා බලන්න ඕන. මේක දුක, මේක දුක, මේක තමයි ගැටලුව. මේක හැදුනේ මෙහෙමයි, මේක සැකසුනේ මෙහෙමයි. මෙතෙන්ට හේතු සාධක මේවයි හේතුව කියලා. දැන් මිනිස්සුන්ට ඕන මිනිස්සු පරද්දන්න. මට නම් ඕනේ නැහනේ. මට මේ ලෝකේ කිසිම මිනිහෙක් පරද්දන්න ඕනේ නැහැ. ඔහොම ඉස්සරහින් පාරේ කවුරු හරි කැලින් හයියට එනවනම් මට පොඩ්ඩක් පාරෙන් අයින් වෙලා අර යටියා hina වෙලා බලන් ඉන්න පුළුවන්. මොකද හේතුව මම දකින්න එයා පීඩනයක් යන්නේ. ඒ ගිනි ජාලාවක් කියන්නේ පීඩනයක් කියන්නේ ඒ මිනිස්යාගේ ආධ්‍යාත්මය තුළ මිනිහා දැවෙනවා. ඒ ගින්නත් අරගෙන තමයි ඒ මිනිස්යා යන්නේ. මට ඊට වඩා ගින්නක් වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. දැන් මම කොළඹත විපස්සනාවේ ඉන්න දවස්වල මම දැක්ක මේ එක බැරක්කයක් ළඟ එක පැත්තකින් ආව ලේඩි කෙනෙක් වාහනයක, අනිත් පැත්තෙන් ආවා මේ අපේ මහත්මයෙක්. මෙහෙම දෙන්න ඇවිල්ලා හරියට මැද මූණු දෙක තියාගත්තා. පොඩ්ඩක් ඉස්සෙල්ලා ආවේ මහත්මයා. ලේඩිට කිව්වා ඔයා පස්සට ගන්න කියලා ඔබ. අර ඒක ඔයා ගන්න කියලා. පිරිමිය ගන්නෙත් නෑ පස්සට. අර තාන්තාව දෙන්නම මූණට මූණ තියාගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා. දැන් විශාල ට්‍රැෆික් එකක් හැදිලා. දැන් මෙතන පොලිසියත් ආවා. පොලිසිය ඇවිල්ලා පොලිසිය ලොක්කොත් ආවා. දැන් දෙන්නටම අවවාද කරන දෙන්නම හයිකාරය දෙන්නේ. මම හිතන්නේ නෝන ඇමති කෙනෙක්ගේ නෝන කෙනෙක් වෙන්නේ නැති. මෙයත් මොකක් හරි නිලධාරියෙක් හරි මොකක් හරි එකක් වෙන්නේ නැති. දැන් මෙයත් පස්සට යන්නේ මේ මොකද්ද මේ? එක වගේ ගිනි පෝල දෙකක් එක තැනකදී හම් වෙලා. එක වගේ ගිනි පෝල දෙකක් එක තැනකදී හම් වෙලා දැන් පස්සට යන්නෙම නැහැ. ඉතින් මම දැක්ක අවසානයේ මම බලාගෙන හිටියා අවසානයේ වෙලාවක් ගියාට පස්සේ විනාඩි 15ක් 20ක් විතර මිනිස්සයා වාහනේ ගත්තා. ඒත් පස්සට නෙමෙයි ගත්තේ, ඉස්සරහටම ගත්තා. හරවලා චුට්ටක් හරවලා ඉස්සරහ පැත්තට පොඩ්ඩක් අයින් කළා ගාලා ගත්තේ. පස්සට ගත්තේ නෑ. මාර වැඩක් ඒක. ඒක තමයි අර මේ තමන්ගේ පෞරුෂය කියන එක. ඒක බිඳ ගන්න ඒක ඒක තමයි ආත්මය. ඕක වෙනුවෙන් මැරෙනවනේ. සමහර දේශපාලන කරන මහත්තුරු කිව්වේ මේ මේ මගේ චරිතය ඝාතනය කරන්න එපා, මාව ඝාතනය කරන්න කියලා. හැබැයි එහෙම විශ්වයට පණිවිඩය දීපු ගමන් විශ්වය ඇවිල්ලා වැඩේ කළානේ. කවුරුත් නෙමෙයි කිව්වේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඉතින් මම පොඩි කාලේ මම හරි සතුටු වෙනවා. මේ පුංචි හාමුදුරුවෝ අවුරුදු 12දී මම ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එක්ක එක වේදිකාවක ඉඳලා තියෙනවා. ඇබිලිටියට ආපු වෙලාවේ අපි මාන වෙලාගෙදී ජනාධිපතිතුමා හොපේන දුරින් එහා පැත්තේ නායක හඳුරු මෙහෙම මම මෙතන හිටියා. අපේ නායක හඳුරුගම පළාතේ ලොකුම හඳුරු අධිකරණ මේ මහානායක හඳුරු. ඉතින් ඒ නිසා මේ ජනාධිපතිතුමා ළඟම හිටියේ, මමත් එහෙම ළඟම හිටියා. චූටි හඳුනගෙන හරි සන්තෝෂයෙන් ජනාධිපතිත් එක්ක ඉන්නවා ඈ. පොඩි කාලේ අවුරුදු 12ක්ම ලැබුණා නේද මේ ජනාධිපතිත් එක්ක වේදිකාවේ ළඟින් ඉන්න කියනවා. ඉතින් ඒක හරි වටිනවා නේ. ඉතින් මට හොඳට මතකයි මේ ජනාධිපතිතුමා මේ උඩ පැන පැන කතාව වත්තනවා ඉස්සරහ. එයාගේ උඩ පයින්නේ මේ ඉතින් ඒ වගේ මේ අපි හදාගන්න දෙයක් තියෙනවා. මොකද්ද මේ? මේ යම්කිසි මනසට එකතු වෙන දෙයක් තමයි, හොඳ දෙයක් තමයි. ඒ හොඳ දේ වුණත් උපාදාන වුණොත් වෙන්නේ මොකද්ද? නරක. ඒකට නිසා පුණ්‍යාභි සංඛාරා කියලා කිව්වා. කියනවා නේද? අපි හොඳ දේ වුණත් ඕනෝට වැඩි කරන්න ගියාම නිකන් අපි තුල රැස් වෙන්න පටන් ගන්නවා. හොඳ දේ මුල් කරගත්ත තද ගතිය. දැන් දරුවන්ට ඕනෝට වැඩි ඕනෝට හරිය මෙහෙ වෙන්න පුළුවන්. හොඳ දේ ඕනෝට වැඩි කරන්න ගියාම මොකද වෙන්නේ? මහා හිරගතියක් ඇති කරනවා ඒක. දැන් මම දන්න එක මහත්මයෙක් කියනවා, ඒ මහත්මයා වැඩට යනකොට නෝනාගේ ඇතුළට දාලා එළියෙන් ඉබ්බ දාලා යන්නේ කිව්වා. මම වෙයි කියලා. නෑ අපේ උන්දට තේරෙන්නේ නෑනේ ඔය අර මේ මිනිස්සු එනවා ගේට්ටු අරිනවා මේ සේල් කාර්යය අර මේ එනවා කියලා දැන් ඕනට එළියට පකටට ලුණු ටිකක්වත් නැතුව ගේන්න යන්න බෑ. ඈ ඊට පස්සේ මම අහුව මේ දැන් නෝන වොම ගියාම මේ කොහොමද අම්ම තාත්තවත් ආවොත් කතා කරන්නේ? මාත්‍යා ගේට්ටුවේ හිලක් හදලා ගිහිල්ලා තියෙනකෝ හිලෙන් බල්ල තමයි කතා කරන්නේ මේ තියෙනවලු. ඒ කියන්නේ මේ ඒක නම් බෞද්ධ කාන්තාවක් මුස්ලිම් මනුස්සයෙක් බැඳලා ඉන්නේ අස වැඩේ වගේ දඬුවම් දෙන්න ඕන ගිහින් මේ කරාම ඒ මනුස්සයාගේ රැකවරණේ ආරක්ෂාව ඒ වගේ තමයි හැටි. කියන්නේ වැඩි හොඳට වෙන්නේ නැති ඕක තමයි වැඩේ. ඉස්සරහදී ඔබ තව දරුණුනොත් එහෙම කාමරේ දොර ගහලා ඇන ගහලා රීප ගහලා යන්නත් ඉඩයි. ඉතින් මිනිස්සුන්ගේ ඒක කොටු කර ගන්න දරන ස්වභාවයන් තුළ උත්සාහයන් තුළ මිනිස්සයාව පීඩණයට පත් වෙන විදිය. ඉතින් මේවා බලන්න ඕන මේ මිනිස්සයෝ මේ යන ගමන තුළ අවසාන ප්‍රතිඵලය මොකද? බින්දුවයි නිෂ්ඵලයි මිරිඟුවක් රැවටීමක් පමණයි තියෙන්නේ. මිරිඟුවක් රැවටීමක් පමණයි තියෙන්නේ. ඒ නිසා ගමනක් යන්න, කැමති ආහාරය ගන්න, කැමති වාහනේ පාවිච්චි කරන්න, කැමති මිලමුදල් හම්බ කරන්න තියෙන්න ඕනේ. ඒක සම්මුතියක් නේ, ඒක පවතින ඒවා දේවල් තියෙන්න ඕනේ. නමුත් ඒ කිසි දෙයක යථාර්ථයක් නම් නැහැ කියලා තේරුම් ගන්න ඕන. ප්‍රශංසා ලබන්න ඕන. හැබැයි කිසි දෙයක ප්‍රශංසාවක යථාර්ථයක් නෑ කියලා බලන්න. මම සතුටෙන් ඉන්නේ මම ප්‍රශංසාව එපයි කියලා හිතපු දවසේ ඉඳලා. තේරුණා නේද? සතුටෙන් ජීවත් වෙන්නේ ප්‍රශංසාව එපායි කියලා හිතපු දවසේ ඉඳලා. මේක ප්‍රතික්ෂේප කරන අය ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. මේක අනුමත කරන අය ගැන ප්‍රශ්නයක් නෑ. දකින අය උදාන වාක්‍ය කියලා ඒකත් එයාගේ දෙයක් උදානයක්. ඒකත් මට ප්‍රශ්නයක් නෑ. මේක නොදකින අය ඉන්නෝ විහාර කරන එක මට ප්‍රශ්නයක් නෑ. තම තමන්ගේ ජීවිතයේ තියෙන වාසනාව සහ අවාසනාව, වාග්ය සහ අභාග්ය දෝලණය වෙන විදිය. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ප්‍රශ්නේ මම ඉන්න තැන. මගේ ප්‍රශ්නේ මගේ ආධ්‍යාත්මය පවත්වා ගන්න විදිය. දර්ශනය පවත්වා ගන්න විදියයි කියලා තමයි කල්පනා කරන්නේ. එනිසා තමන්ගේ ආත්ම අර්ථය කියන එක, ආත්මය අර්ථවත් කර ගැනීම කියන එක ඉහලින් කරගන්න. ඉහලින්ම කරගන්න. ඔබේ ඔබ අර්ථවත් නම් ඔබේ වටපිටාවේ ඉන්න සියලු දෙනාටම අර්ථය ගලාගෙන යාවි. ඔබ අර්ථවත් නැත්නම් ඔබේ අර්ථවත් නැති බවද අනිත් සියලු දෙනා කරාම ඔව් ගලාගෙන යාවේ. ඒ නිසා ඔබ අර්ථවත් වෙන්න ඔබ හැම විටම සැලකිලිමත් වෙන්න ඕන. ආත්ම අර්ථය කියන එක බොහෝම හොඳ දෙයක්. අර්ථයනේ අර්ථවත් දෙය. ඔය වැඩි වැරදි විදියට ඔක තේරුම් අරගෙන තියෙන්නේ. යා ගැන විතරක් හිතනවා කියන වගේ අදහසට නේද? ආත්මార్థකාමී වෙනවා කියන්නේ එහෙම නෙමෙයි. තමා ගැන සිතන්න ඕන අර්ථවත් විදියට. ඊට පස්සේ පරාර්ථය සිද්ධ වෙන්නේ තමන් තුළ අර්ථයක් ඇති වෙන තැන තමයි. අර්ථයක් නැති තැනකින් පරාර්ථයක් වේද? නෑනේ. ආත්මార్థය නො වූ කලී පරාර්ථයක් නැත. ආත්මార్థය වූ කලීම පරාර්ථය වෙනවා. මොකද ඔබ ලොකු ගහක් වුණේ නැත්තම් පහළට හෙවණ වැටෙන්නේ නෑ. ඒ හෙවණ වැටුනේ නැත්තම් මිනිස්සු ඒ ගහ යටට එන්නේ නෑ. ඒ නිසා ඔබ ලොකු ගසක් විය යුතුමයි. එහෙමනම් අපිට අවශ්‍ය කරනවා මනාකොට සිහිය, ධර්මඥානය, යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයෙන් තුළින් කරුණු කාරණා විග්‍රහ කර හඳුනා ගැනීම, මේ පවයි හඳුනා ගැනීම, මේ පිනයි හඳුනා ගැනීම, මේ රැඳීමයි මේ දුකයි කියලා හඳුනා ගැනීම, මේ දුක් රැස්වීමයි හඳුනා ගැනීම, මේ දුකේ නිරෝධයයි හඳුනා ගැනීම, මේ දුකේ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා හඳුනා ගැනීම, හැමතිස්සෙම එයාට අවබෝධය ඇති වෙන්න ඕන. එවන් අවබෝධයන් සමුදායක් ඒකරාශි වුණ තැන තමයි අපිට යහපත් සමාධිය පහළ වෙන්නේ. සම්මා සමාධිය යහපත් සිහිය සම්මා සතිය පහළ වෙන්නේ, සම්මා ජීවිකාව පහළ වෙන්නේ, සම්මා වායාමයේ පහළ වෙන්නේ,
සම්මා කම්මන්තේ පහළ වෙන්නේ සම්මා වාචාව පහළ වෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ පහළ වෙන්නේ මෙන්න මේ දර්ශන සමුදායම එකට එකතු වෙන තැනයි කිසිවෙක් නොවෙන්න කියලා කිව්වට කාටත් තියෙන ප්‍රශ්නේ තමයි කිසිවෙක් නොවන්නේ කෙසේද? හැම කෙනෙක්ම වෙන ක්‍රමයක් තියෙනවා. පුදුමේ කියන්නේ කිසිවෙක් නොවන ක්‍රමයක් නේ. එතකොට ක්‍රමයක් නැත්තම් අපිට මේක කරන්න බෑ කියලා හිතන් ඉන්නවා. අන්න ඒක තමයි විශිෂ්ට ක්‍රමයක් නැති වුණාට මේක කරගන්න අපිට පුළුවන්. කොහොමද ඒක කරන්නේ? කිරීම අවසන් කිරීමෙන්. නැයිද ඔහු ගෝචර කරගන්නයි තියෙන්නේ. මේ බුදු වදන හොඳටම ඇතේ. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. දැන් මේක තේරුම් ගන්න බැරි යථාර්ථවාදීව තේරුම් ගන්න බැරි කට්ටිය මේකට ආයි ක්‍රියාවක් හදනවා. හිමින් තරණය කළා. අහලා බලන්න මහාචාර්යවරුනි. හිමින් තරණය කළා, මධ්‍යම විදියට හිමින් හිමින් තරණය කළා. මේ රටේ ඉන්න මේ මහාචාර්යවරුනි කබ්බෙච්චලාගේ යත් එක කතා කරා. එයා තමයි බොහොම ජනප්‍රිය කෙනා. මේ එයා තමයි කිව්වේ හිමින් තරණය කරා. එහෙම හදන්න එපා. බුදුහාමුදුරු ඉතා විවෘතව පැහැදිලිව ඊට වඩා වැඩි දෙයක් කියන්න නැතුව දේශනා කරන්න නැතුව මොනවද කරේ? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මං අන්න එහෙමයි මේ සංසාර සාගරේ තරණය කළේ කියලා කිව්වා. එහෙමනම් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.